හොඳයි. සියලුම දෙනා සාධනා දැක්වන්න. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බං සංකතා සංකතං ජානාති ති සබ්බං ඤුත ඥානං තත් ආවරණං නත්ථි ති අනාවරණ ඥානං තීති ගෞරවනීය මේ අවසරයි උඩුපිල්ලේ විමල බුද්ධි මහා ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ කරුතර මහා සංඝ රත්නයන් අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි ටොරොන්ටෝ මහවිහාරයේ මේ දායක පින්වතුනි අපේ හාමුදුරුවන්ගේ අවවාදන ශාසනය යටතේ ඉතාමත් අනර්ග පින්කම් මාලාවක යෙදිලා මේ පසුගිය දවස් කීපය තුළම කටයුතු කළා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් වර්ෂ 2600ක් සම්පූර්ණ වෙන සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කරන සමයේ මේ පින්නතුන් බුදුරජාණන් වහන්සේව තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පිළිගන්න, උන්වහන්සේගේ ධර්ම මාර්ගය පිළිගන්න, පිළිපදින, එය අනුගමනය කරන්න උත්සාහ ගන්න පිරිසක් හැටියට උන්වහන්සේ වෙනුවෙන් කරන්නට පුළුවන් ඉහළ පූජාවන් අතර ඒ ප්‍රතිපත්ති පූජාවටත් මුල් තැන දෙමින් ආමිස පූජාවන් වලත් යෙදෙමින් කටයුතු කරන අතරට මේ පින්කම් මාලාව එකතු කරගත්තා. ඉතින් මෙවර මේ වෙසක් සමය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච උදාර සම්බුදු ගුණයන් අනුස්මරණය කරන්ට ඒ පිළිබඳව මේ පින්නතුන් තුල දැනුම දියුණු තියුණු කරගන්නට අවශ්‍ය කරන ඉතාමත් වටිනා ධර්මදේශනා මාලාවක අවසාන ධර්මදේශනා හැටියටයි අද දවසේ මේ ධර්මදේශනාව පැවැත්තේ. ඉතින් අද ධර්මදේශනාවේ මාතෘකාව බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච ෂඩ අසාධාරණ ඥානයන් අතර අවසාන ඥානය හැටියට සැලකෙන අනාවරණ ඥානය පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේට පැවතිච්ච සුවිශේෂී ඥාන තමයි මේ අසාධාරණ ඥාන කියලා කිව්වේ. ඒකෙල් කිව්වේ අනිත් අයට සාධාරණ නැති, අනිත් අය ළඟ නැති බුදුරජාණන් වහන්සේට විතරක් සුවිශේෂී වූ ඥාන නැත්තම් අවබෝධයන් පිළිබඳව තමයි මේ ෂට් අසාධාරණ ඥානයන් පිළිබඳව සාකච්ඡා කරද්දී අපි හඳුනාගන්න. දැන් මේ වෙනකොට කාරණා පහක් බොහෝ වෙලාවට මේ සම්බන්ධුණු හැම දෙනාම හඳුනාගෙන තියෙනවා. සබ්බඤ්ඤුත ඥානෙ තමයි ඊ සාකච්ඡා කළේ. එතකොට සබ්බඤ්ඤුත ඥානෙදී බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානෙ, ඒ කියන්නේ සියල්ල පිළිබඳව තියෙන අවබෝධය පිළිබඳවයි ඔබ හඳුනාගත්තේ. දැන් මේ අනාවරණ ඥානෙදී කතා කරන්නේ මේ සබ්බඤ්ඤුත ඥානයේම තියෙන තව සුවිශේෂී කාරණා. ඇත්තටම දැන් මේ ඥාන දෙකක් හැටියට වර්ගීකරණය කරගත්තට මේ සබ්බඤ්ඤුත ඥානය තුළම තියෙන අනාවරණ ස්වභාවය. අනාවරණ කියන්නේ වචනේ අදහස තමයි ආවරණයක් නැති. ආවරණයක් නැත්තේ යම් දෙයක්ද අනාවරණ කියලායි අපි හඳුනගන්නේ. දැන් ආවරණයක් යම් තැනක තියෙනකොට ඒ ආවරණය නිසා එහා පැත්තේ තියෙන දේ පේන්නේ නැහැ. අපිට ඇහෙන් දකින්න පුළුවන් දේවල් තිබුණාට දැන් මෙතන ආවරණයක් තියෙනවා නම් පිටියෙන් ආවරණය වෙලා තියෙනකොට මේ ඇතුළේ ඉන්න අයට එළිය පේන්නේ. එළියේ ඉන්න අයට ඇතුළේ පේන්නේ. ඒ වගේ ආවරණයක්. දැන් මේ උදාහරණයක් අපිට ගන්න පුළුවන්. දැන් පොල් දැකලා තියෙන කෙනෙකුට පොල් ගෙඩිය ඇතුලේ වතුර තියෙන බව හොල්ලලද හොයා ගන්න පුළුවන් මෝරච්ච මේ පොල් ගෙඩියක. හැබැයි මේක දකින්න බෑ, හේතුව පොල් එල්ල තියෙනවා, ඒ අතර තව පොල් කෙඳි ගොඩාක් ඒවා තියෙන ඊටත් එහායින් ගිහින් පොල් කට්ට තියෙන. ඒ පොල් කට්ටටත් එහේ පොල් තියෙන ඒ ටිකටත් එහෙන් තමයි පොල් වතුර ටික තියෙන. එතකොට පොල් වතුර ටික දකින්නම් මේ ටික ඔක්කොම බිඳගෙන යනවා. ඒ විදිහට මේ ආවරණය වෙලා තියෙන තුරු සාමාන්‍යයට මේ තියෙන යථා ස්වභාවය හඳුනගන්න බෑ. තියෙන ස්වභාවය දැන් අපිට ඇත්ත තව ස්වභාවය බලන්න නම් අපි ඒ දේ වෙන් කරලා හඳුනා ගන්න. පින්නතුනේ දැන් අපිට හිතා ගන්න පුළුවන් දැන් මෙන්න මේ වගේ කාරණා. ලෝකේ විවිධ මේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුලින් දියුණු වෙච්ච යුගයක තාක්ෂණික යුගයක අපි ගොඩක් වෙලාවට නම් මේ විවිධ උපකරණ පාවිච්චි කරලා මේ ශරීරයේ තියෙන කොටස් හඳුනා ගන්න. ශරීරයේ යම් යම් ආබාධ ඇති වුනහම ඒ සමහරලාට එක්ස්රේ කිරීම, ස්කෑන් කිරීම, විවිධ ක්‍රමවලින් අපි මේ ශරීරයේ තියෙන කොටස් හඳුනා ගන්න උත්සාහ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ ශරීරයේ කොටස් හඳුනාගත්තේ මේ දැන් ඊටත් එහා යනකොට වෛද්‍යවරු වෛද්‍ය විද්‍යාවේදී ඒ වෛද්‍ය විද්‍යාව හදාරන අය මේ ශරීරයේ කොටස් හඳුනගන්නේ මේ කොටස් කපලා. දැන් මල කෙනෙකුගේ ශරීරයක කොටස් වෙන් කර කර කොයි විදියටද මේ කොටස් තියෙන්නේ, කොයි තැන්වලද තියෙන්නේ කියලා වෙන් කරලා හඳුනගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේට දිවිච්ච පහළ වෙච්ච උන්වහන්සේ තුල තිබිච්ච ඒ සියල්ල හඳුනා ගැනීමේ නුවණ නිසා, අනාවරණ ඥානය නිසා උන්වහන්සේට මේ අපිට පිටින් බැලුවාම බැලු බැල්මට පේන්නේ උඩින් තියෙන මේ හැමයි රූපේ විතරයි. නමුත් මේ හැමෙන් වැහිලා ඇතුලේ මොනතරම් කාරණා ගොඩක් එකතු වෙලා තියෙනවද අපේ ශරීර කූඩුව. මේ කොටස් ටික වෙන් කරලා හඳුනා ගන්න මෙන්න මේ කොටස් තියෙනවායි කියලා බුදුහාමුදුරුවෝ මේ නුවණින් දැක්කේ. නුවණින් මේ විනිවිද දැක්කේ. ඒ අනුව කිව්වා කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරු කියලා. විදිහට කුණු ගොඩවල් 32ක් මේකේ තියෙනවායි කියලා. මේව වෙන් කරගත්තේ මේ උන්වහන්සේට මේ පැහැදිලිව ඇතුළ දකින්න පුළුවන් විනිවිද දැකීමේ හැකියාව උන්වහන්සේට. ඒ මේ රූපය දිහා බලන්න. ඒ විතරක් නෙමෙයි, තව බොහෝ දේ සම්බන්ධයෙන් උන්වහන්සේට ඒ ඒ විෂයට යොමු වුණාට පස්සේ ඒ විෂයට අදාළ තොරතුරු බොහොම පහසුවෙන් බාධාවකින් තොරව ඒ කරුණට යොමු වීමේ හැකියාව ඒ තොරතුරු දැනගැනීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ආවරණ නැතු, බාධා නැතු එතෙත් යන්නේ හැකියාව. ඉතින් ඒ විදිහට කල්පනා කළාම දැන් සබ්බඤ්ඤත ඥානයේදී අපි කතා කරන්නේ උන්වහන්සේ දැනගත්ත ලෝකේ තියෙන සංකත අසංකත සියල්ල. ලෝකේ ධර්ම හැටියට ගත්තොත් ධර්ම තියෙනවා. ඒතකොට ධර්ම නම් කොටස් දෙකකට බෙදෙන. සංකත ධර්ම තියෙනවා, අසංකත ධර්ම. මේ බුදුරජාණන් වහන්සේගේ නුවණේ තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේට සංකත ලෝකය දකින්න පුළුවන්කම ලැබුණා. අසංකත ලෝකය දකින්න පුළුවන් වුණා. මොකද්ද මේ සංකත ලෝකය කියන්නේ? සංකත කියන වචනේ අදහස් තමයි සංස්කරණය කරන හෝ සංස්කරණය වන. සංස්කත කියන එකෙන් අදහස් කරන්නේ සංස්කරණයට ලක් වෙන. සංස්කරණය කරන දේවල්. දැන් මේ සංස්කරණයට ලක් වෙන දේවල් බුදුහාමුදුරුව ක්‍රම තුනකට දැක්. ක්‍රම තුනකට දැක්. ඒ ක්‍රම තුනකට දකින්න එක මම විග්‍රහ කරන්න ඉස්සෙල්ලා අංගුත්තර නිකායේ අපිට සූත්‍රයක් හම්බ වෙනවා. ලෝකායතනික සූත්‍රය කියලා නවක නිපාතේ හම්බ වෙන සූත්‍රය. මේ සූත්‍රයේදී සිද්ධිය බුදුහාමුදුරු ළඟට එනවා බ්‍රාහ්මණයෝ දෙන්නෙක්. මේ දෙන්න ටිකක් මේ ලෝකේ ගැන ටිකක් එහාට තොරතුරු හොයන දෙන්නෙක්. ඒ පිළිබඳව අධ්‍යයනය කරන තොරතුරු එක්ක්‍රස් කරගන්න ඉගෙන ගන්න උත්සාහ ගන්න දෙන්නෙක්. ලෝකයෙන් එහා තත්ත්වේ ටිකක් එහාට එහාට. ඉතින් මේ දෙන්නා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා ප්‍රකාශයක් කළා. බුදුහාමුදුරන්ට කාරණයක් කිව්වා. මොකද්ද කාරණේ? මේ පූර්ණ කස්සප සහ නිකාන්තනාත පුත්ත කියලා මේ ශාස්ත්‍රවරු දෙන්නෙක් ඉන්නව ඔබ දන්නෝ. ඒ දෙන්නා මෙන්න මේ විදිහේ මතයක් ප්‍රකාශ කළා. කොහොමද? අපි සබ්බඤ්ඤු, මම සබ්බඤ්ඤු, මම සියල්ල දන්න කෙනෙක්. සබ්බ දස්සාවේ මම සියල්ල දකින කෙනෙක්. අනන්ත වූ ඥානයෙන් අනන්ත වූ ලෝකේ දකින. ඒ හැකියාව තම තමන්ට තියෙනවයි කියලා පූර්ණ කස්සපතුමත් කියනෝ, නිගණ්ණාත පුත්තුතුමත් කියනෝ. දැන් මේ අර බ්‍රාහ්මණ දෙන්නට ඕන ප්‍රශ්නේ බුදුහාමුදුරන්ගෙන් අහන්නේ ප්‍රශ්නේ මේකයි. බුදුහාමුදුරනේ මේ දෙන්නගෙන් ඇත්ත කියන්නේ කවුද කියලා. ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි බුදුහාමුදුරු එතෙන්දී මෙහෙම ප්‍රකාශයක් කළා. ඔය ඔයාගේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තියාගන්නකෝ. ඕක පැත්තකින් තියලා කල්පනා කරන්න. යම් කිසි කෙනෙක් ලෝකයේ අනන්තය හොයාගෙන යනවා නම් ඒ කිසිම කෙනෙකුට ගිහිල්ලා අනන්තය හොයන්න බෑ. බුදුහාමුදුරුවෝ දැන් මේ අරබමුණු දෙන්නට කියනවා. හේතුව මේ ජීවිත කාලයේ මදි. ඒ අනන්තය හොයන යන ගමනට, කියන්නේ ලෝකයේ කෙලවරක් හොයන යන්න කවුරු හරි කැමති නම් අපිට අපේ ආයුෂ ප්‍රමාණය මදි. ලෝකෙ කෙලවර හොයාගෙන යන මගට යනකොට අපි මිය ගිහිල්ලා. හැබැයි එතෙන්දී බුදුහාමුදුරුව පැහැදිලි කළා අනන්තේ හොයන ක්‍රමයකුත් තියෙනවා. ලෝකේ අනන්තේ හොයන්න ක්‍රමයකුත් තියෙන. ඒ තියෙන ක්‍රමයේ හැටියට උන්වහන්සේ පැහැදිලි කළේ ලෝකේ අනන්තය කියන්නේ මොකක්ද? ලෝකය කියන්නේ කුමක්ද කියලා ඉස්සෙල්ලා හඳුනා ගන්න කිව්වා. ලෝකය ඇටියට උන්වහන්සේ තෙන්දි පැහැදිලි කළේ මේ පංචකාමයන්ගෙන් යුක්ත. පංචකාමයන්ට වසඟ වෙච්ච පංචස්කන්ධය සහිත මේ ශරීර කූඩුව තුල තමයි ලෝකේ තියෙන්නේ. ඒ ලෝකයේ තුල ඉන්න කෙනෙක් ක්‍රමක්‍රමයෙන් ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්ඤංචායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියන තැන් වලට ආවනම් අන්න ඒ අය ලෝකේ අන්තයට ගිහිල්ලයි. මේ විග්‍රහය හරි මේ දැන් අපි ලෝකේ කියලා හිතාගෙන ඉන්නේ මේ රවුමටනේ. මේ ගෝලයක් තියෙන බෝලේ වගේ ඒක ගැනනේ ගොඩක් අය ලෝක කියලා හිතාගෙන ඉන්නේ. නමුත් බුදුහාමුදුරුව අපිට විග්‍රහ කළා ලෝකයේ කියලා දෙන්නේ මෙන්න මෙතන. මොකද මේ ස්කන්ධ පංචකය තුලයි ලෝකයේ තියෙන්නේ. ඉමස්මින් ව්‍යාම්මත්තේ කලේබරේ ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච පඤ්ඤතේ. මේ බඹයක් පමණු මේ කූඩුව තුල, ශරීර කූඩුව තුල මම ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක් පනවනවා කියලා උන්වහන්සේ පැහැදිලි කළා. දැන් එතකොට ඔන්න අර කතාවේදී බුදුහාමුදුරුව පැහැදිලි කළා මේ කෙනෙක් මේ ඇහැට පෙනෙන ලෝකය තුලින් දකින්නවා, දකින්නේ යම් දෙයක්, ඊටත් වැඩි දෙයක් අපිට දිව්‍යඥානය, ඒ කියන්නේ දිබ්බ චක්කු කියලා බුදුහාමුදුරන් තිබුණා. දිවසින් දකින්නකොට තවත් ඊට එහා ගිය ලෝකයක් තියෙනවා. අපිට මේ පුංචි ලෝකයක් තමයි අපි හිතාගෙන ඉන්න ලෝකෙනොත් අපිට පොඩ්ඩයි පේන්නේ. අපිට ඉතාමත් සුළු කොටසක් විතරයි පේන්නේ. බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්කම, උන්වහන්සේ දිව්‍යඥානය පහල කරගෙන දිව්‍යඥානයෙන් බලන වෙලාවට උන්වහන්සේට මහා විශාල ප්‍රමාණයක් දෙවියන්ට පෙනෙන දුර. එතකොට මස ඇස ඉක්මවල දිවස ක්‍රියාත්මක, ඒකත් ඉක්මවල තව ක්‍රියාත්මක වෙන එකක් තමයි ප්‍රඥා ඇස. පනස කියලා කියන පනස, මස ඇස, දිවස, පනස, ඒ ඥානයත් ඉක්මවල සම්මා සම්බුද්ධ ඥානය ක්‍රියා. අනේ සම්මා සම්බුද්ධ ඥානය තුල තියෙන විශේෂතා තමයි අපි මේ අසාධාරණ ඥාන තුලින් කතා කරගන්නේ. ඒකෙත් තියෙන සුවිශේෂී බවක් තමයි අර එක එක තැන්වල තියෙන ගැටලු ප්‍රශ්න මේ ඥානය පහළ වුණාම බුදුහාමුදුරුවන්ට සම්මා සම්බුද්ධත්වයට පත් වන අවස්ථාවේ පටන් උන්වහන්සේට ඒ බාධක නැතුව දකින්න පුළුවන්කම, ලෝකය දකින්න පුළුවන්කම ලැබුණා. එන්නේ ඒ විදිහට කල්පනා කළාම දැන් මේ බොහොම මේ වටිනා සුවිශේෂී කාරණා. එහෙම දැක්ක නිසා තමයි අපිට පින්නතුනි අපිට මේ ලෝකේ දකින්න අලුත් ක්‍රමයකට, සාමාන්‍ය දකින්නට වැඩිය එහෙයින් ටිකක් ගැඹුරින් දකින්නට අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අර බුදුහාමුදුරුවෝ තුල තිබිච්ච මේ සුවිශේෂී ඥානවලින් දැක්ක දේ අනුවයි. ඉතින් ඒ නිසා දැන් අපි බලමු එතකොට බුදුහාමුදුරුවෝ මේ සංකත ලෝකයේ හැටියට. දැන් මම කියවනේ පැහැදිලි කළානේ අර සූත්‍රයක් ගැන, ලෝකායතනික සූත්‍රයේදී සඳහන් කළ ආකාරයට උන්වහන්සේ පෙන්නනවා කාරණා කිප. ලෝකාන්තය, ලංකාවේ තියෙන ලෝකාන්තය කියලා තැනක් සමහර අය ගිහිල්ලා එතනින් පැන්නාම ලෝකෙ ඉවරයි කියලා හිතාගෙන ඈ සමහර අයගේ ප්‍රශ්න වලට ප්‍රශ්න වලින් මිදෙන්න වෙනවරලී පැත්ත තියෙනවා දැන් එතනින් හැබැයි එහෙම තමයි නේ මේ කියන්නේ ලෝකාන්තේ නම් බුදුහාමුදුරු පෙන්නනවා රූප ධාන අරූප ධාන වලට ආපු තැන ලෝකාන්තේ හැබැයි ලෝකයේ අන්ත වුණාට ලෝකෙන් ඈතර වීම නෙමෙයි ලෝකෙන් අත් මිදීම නෙමෙයි එතෙන්ට ආපු කෙනෙක් සම්පූර්ණ කෙලෙස් ප්‍රහීන කළා නම් අන්න එතනින් එහාට යා ලෝකය නිමා කරපු කෙනෙක් කෙලවර කරපු කෙනෙක් අරය අන්තයට ආපු කෙනා කියන අර ධාන වලට ආව නම් ඒ කෙනෙක් අන්තයට පැමිණිලා තියෙනවා අගට කෙලවරට ඇවිල්ලා ඉන්නවා හැබැයි එතනින් ගිහිල්ලා නැහැ එතනින් යන්න නම් සම්පූර්ණ ආසවක්ඛය ඥාණය පහළ වෙන්න ඕන ඒ ආසවක්ඛය ඥාණය පහළ වුණාට පස්සේ නිරෝධය නිරෝධයෙන් නිවනට යොමු වෙනවා එතකොට එතන දක්වා දැන් මේ අපි කියන ලෝකාන්තය දක්වන්නේ එතකොට අර මොනවද ධ්‍යාන රූප ධ්‍යාන අරූප ධ්‍යාන මේ කෙලවරට දක්වා ආවා මේ හැම දෙයක්ම මොනවද සංකතයි සංස්කරණය වෙච්ච දේවල් සංකත කියන එකේ තව කාරණයක් තමයි යම් කිසි හේතුවක් උඩ හැදිච්ච දෙයක් ඒ කියන්නේ සංකත කියන එකේ අනිත් අදහස් තමයි නිකන් හැදිලා නෙවෙයි හේතුවක් මත සකස් වෙලා තියෙන හේතු මත සකස් වෙච්ච ඒවා තමයි සංකත කියලා කියන්නේ ඒ අනුව තමයි උන්වහන්සේ තුල තිබිච්ච ඒ සුවිශේෂී ඥාණයෙන් දැක්ක මේ ලෝකයේ තුල තියෙන සංස්කරණය මොකද්ද උන්වහන්සේ දැක්ක පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පාදයේ තිරිය තුල තියෙන සංස්කරණය හැමදේම සංස්කරණය වෙනවා දැන් මේ පින්නතුන් අපි කවුරුත් දන්නවා දැන් අපි මෙතන ඉන්නවා දැන් අපිට අද තියෙන ප්‍රශ්න ටික අපි වයසට යනවා ලෙඩ වෙනවා ඊළඟට කොයි වෙලාවක හරි මැරෙන්නත් වෙනවා ඒක නොදන්නෝ නම් ගොඩක් වෙලාවට මේ පුංචි දරුවෝ විතර ඒත් අපි වයසට යන එක නතර කරගන්න අපිට පුළුවන්ද බැ ලෙඩ වෙන එක නතර කරගන්න පුළුවන් යම් ප්‍රමාණයකට එක එක දේවල් වලින් පාලනයක් කරන්න පුළුවන් සම්පූර්ණයෙන් වග කියන්න බෑ ඒකට ස්ථිර මේ සහතිකයක් සර්ටිෆිකේට් එකක් දෙන්න බෑ මට මේ දේ වෙන්නේ නෑ කියලා ඊළඟට මරණය පිළිබඳවත් එහෙමයි එහෙම අපිට ස්ථිරව කියන්න බෑ මට මේ මොහොතේ මට මෙච්චර කාලයක් තියෙනවා මේක තමයි මගේ ඉලක්කය මෙතනින් එහාට තමයි මෙතන තමයි මම මැරෙන්නේ මේ විදිහටයි මැරෙන්නේ කියලා අපිට එක එක ප්‍රකාශ කරන්න පුළුවන් හැබැයි ඒකේ මේ විශ්වාසනීය ස්වභාවයක් නැහැ එතකොට දැන් මේ ස්වභාවයෙන් යුක්ත අපිට මේ ටික ඔක්කොම ප්‍රශ්න. ඉතින් ඔය ටික අතරේ ඔය ටිකට ඉන්න අතරේ තව ප්‍රශ්න ටිකක් තියෙනවා. අපිට ලෙඩ නොවුනත් සාමාන්‍ය නිරෝගී කියලා කියන කෙනෙකුට උනත් මෙන්න මේ ප්‍රශ්න හයක් තියෙනවා මේ ඒ කට්ටියටත් බේරෙන්න බෑ මේ ප්‍රශ්න හය. මොනවද? සීතලේ ප්‍රශ්නේ උණුසුමේ ඒ කියන්නේ සීතල අධික මේක සීතල අඩු වෙලා ගිහිල්ලා රස්නේ වැඩි වෙලා ගියාම උණුසුම ඉවසන්න වෙන සීතල ඉවසන්න වෙන උණුසුම ඉවසන්න වෙන රස්නේ ඉවසන්න වෙන ඊට පස්සේ බඩගින්න ඉවසන්න වෙන පිපාසාව ඉවසන්න වෙන ඊට පස්සේ මල මුත්‍ර පිට කරන ඒ අවස්ථාව දෙක මේවා ප්‍රශ්න මේ ප්‍රශ්න ටිකෙන් විසඳිච්ච කවුරුත් නැහැ අපි කාටත් මේ ප්‍රශ්න ටික පොදුයි. මේවා පොඩ්ඩක් එහෙම ගිය ගමන් එතන ගැටලුවක්. සාමාන්‍යයෙන් තියෙනකොට මේ පාරිසරික ස්වභාවයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමක තියෙනකොට අපිට හොඳයි. එය අඩු වෙලා ගියාම එක පැත්තක අර්බුදයක් එනවා. වැඩි වෙලා ගියාම තව පැත්තක අර්බුදයක් එනවා. ඒවට අපි විරුද්ධව සපේනවනේ. ප්‍රශ්න එනකොට ඒ සීදාගෙන සීතල හදාගන්න. සීතල එනකොට හීතින් දාගෙන ඒ පැත්ත හදාගන්න. දැන් මේ ප්‍රශ්නේ හොඳට දැනන ඕන කැන්ඩාවෙ ඉන්නකොට නේ. ඔව්. ඊළඟට බඩගින්නයි පිපාස. මේ දෙකටත් උත්තර සපයනවා සපයනවා ඉවරයක් නැහැ. අද දැන් බඩගින්නට දැන් මොනවාරි ගත්තා. පිපාසයට දැන් මොනවාරි බීවා. හැබැයි ඊළඟ මොහොතේ ආපහු බඩගින්න එනවා පිපාසයෙන්. දැන් මල පහ කරන්න ඕන, මුත්‍රා පිට කරන්න ඕන. ඒක එහෙම කියලා නෑ. අරෙන් ලබා දෙන්න ඕන මෙහෙන් පිට කරන්න. මේ ටික තමයි මේ ජීවත් වෙනකොට මේ ටිකේ ගැටි. ලොකුම ලෙඩේ හැටියට බුදුහාමුදුරුව හඳුනාගත්තේ අපිට පෙන්ව ජිගච්ඡා පරමාරෝග. ලෝකේ තියෙන ලොකුම ලෙඩේ තමයි බඩගින්න. එතකොට ලෙඩ නෑ කියලා අපිට කියන්න බැරි වෙනවා. මට කිසිම ලෙඩක් නෑ කියලා. ඇයි ලොකුම ලෙඩේ අපි ළඟ කාටක් තියෙන බඩගින්න. ඊට හැකිපු මොදේ බඩ මොනව ඉවසුවත් බඩගින්න ඉවස ගන්න බැරුව යන. ඒක යම් කිසි ප්‍රමාණයකට විතරයි. මොකද මරණයට පත් වෙන මොහොත දක්වා මොනවාරි පවතින නම් ආහාරයක් ලැබෙන්න. ආහාර නැතුව ගියහම පවතින බැරුව යන. කවර ක්‍රමයකට හරි ආහාර ලැබෙන්න. ඉතින් ඔය විදිහට ගත්තාම දැන් මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කුමක් නිසාද කියලා බුදුහාමුදුරුව අපිට පෙන්වනවා. මේ ප්‍රශ්න වලට හේතුවක් තියෙනවා. මේ ප්‍රශ්න සංස්කරණය වෙලා තියෙන සංකතයි. මේවා සංස්කරණය උනේ ಜಾති කියන ප්‍රශ්න නිසා. ಜಾති කියන ස්වභාවය. ඉපදීම කියන එක ඇති වුණ තැන තමයි මේ වයසට යෑම, ලෙඩවීම, මරණය කියන ප්‍රශ්න ටික තියෙන්නේ. ඊළඟට අනිත්‍යක බඩගින්න, පිපාසය, රස්නය, සීතල ওই ප්‍රශ්න ඔක්කොම ටික තියෙන්නේ ඉපදීම නිසා. ඒකට හේතු දැක්කා භවය. භවපච්චය ජාති. භවය නිසා තමයි ජාතිය. ඊට පස්සේ ඒකට හේතු දැක්කා. භවයට හේතුකුත් දැක්කා. භවය කියන එකක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මේ උපාදාන වශයෙන් අල්ලගෙන ඉන්න එකයි ප්‍රශ්න කියන්නේ. ඒකටත් හේතුව දැක්කා. උපාදාන ඇතුනේ තණ්හාව නිසායි කියලා. තණ්හාවට හේතු දැක්කා. වේදනාව කියලා දැක්කා. වේදනාවටත් හේතු දැක්කා ස්පර්ශය කියලා. පස්සපච්චය වේදනා. ස්පර්ශයටත් හේතු දැක්කා සදායතන. ආයතන තියෙන නිසා. ඒකටත් හේතු දැක්කා ආයතන පවතින හේතු. ඒව සංස්කරණය වෙන්න හේතුව නාම රූප නිසා. නාම රූප සංස්කරණය වෙන්න හේතුව විඥාන නිසා. විඥාන සංස්කරණය වෙන්න හේතුව සංස්කාර නිසා. සංඛාර කර්ම නිසා. ඊළඟට මේවා තියෙන හේතුව සංස්කාර තියෙන හේතුව අවිද්‍යාව. මම බලන් දැන් ওই විදිහට පොලිමට එක 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 දේවල් එක එක දේවල් වලින් සංස්කරණය වෙනවා. මේක නිසා තව එකක් නිසා තව එකක් ওই විදිහට එකිනෙකට බද්ධ වෙච්ච දන් වැලක් වගේ පුරුකෙන් පුරකට බද්ධ වෙලා එකක් නිසා තව එකක් හැදිලා තියෙනවා සංස්කරණය. එතකොට දැන් අර කියපු ලෝකාන්තය බුදුහාමුදුරු පෙන්නපු ලෝකාන්තය කියන තැන දක්වා යන හැම දෙයක්ම ඔය සංස්කරණය තමයි මහුවෙන්නේ. එතකොට බුදුහාමුදුරු ඔය සංකත ලෝකය කාරණා තුනකින් දැක්ක. මොකද්ද? ස්කන්ධ හැටියට දැක්ක. ස්කන්ධ හැටියට දැක්ක. ආයතන හැටියට දැක්කා. ධාතු හැටියට දැක්කා. ස්කන්ධ තියෙන පහ. ඒවට කියනවා පංචස්කන්ධ කියලා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ස්කන්ධ පංචකය හැටියට දැක්කත් මෙතන ලෝකයේ තියෙනවා. දැන් අපි පුජ්‍යලයක් කියලා කියන්නේ ඔය ටිකනේ. පසුගිය සාකච්ඡාවේදී අපි අපේ අවධානයට ලක් කරගත්තා මේ පුජ්‍යලයේ ජීවිතේ කොහොමද මේ ආත්මවාදයේ මමත්වය කියන එක ගොඩනගිලා තියෙන්නේ. ඒ ටික ගොඩනගිලා තියෙන්නේ මේ ස්කන්ධ පංචකය තුළ ඇති කරගත්තා වූ ආත්මීය සංකල්පය නිසා. මේ සංකල්පයේ ඉදී සත්‍යය තුළ හටගන්න අහං රූපං මම රූපං. මම තමයි රූපය කියන්නේ මම රූපය මගේ කියන සංකල්ප ගොඩනැගෙන මේ ගොඩනැගිල්ල ක්‍රමක්‍රමයෙන් එකිනෙක එකිනෙක සම්බන්ධ කරගෙන බොහෝම පැතුරුණු කාරණයක් බවට පත් කරගෙන දැන් අපිට අභ්‍යන්තරයට සම්බන්ධ වෙලා තියෙන කාරණා ටික බාහිරටත් සම්බන්ධ කරගන්න. දැන් අභ්‍යන්තරයේ තියෙන මේ කාරණා පහ එකතු කරගෙන මම කියලා කෙනෙක් හදාගත්තා, සංස්කරණය කරගත්තා, සංකත ලෝකෙට එකතු කරගත්තා. ඊට පස්සේ එයා මේ ඔක්කොම මගේ කියලා සංකල්පයක් හදාගත්තා. ඒ සංකල්පය තුළ ඉඳගෙන මට අයිති දේ හැටියට අනිත් බාහිර දේවලුත් එකතු කර ගන්නවා. තමන්ගේ ළඟ තියෙන දේ තමන් ගන්නවා මගේ කියලා. විවිධ ක්‍රම ඔස්සේ අපි මට කියලා අයිතියක් හදාගන්නවා. දැන් අයිති හදාගෙන හදාගෙන ගිහිල්ලා අන්තිමට මේ අයිති හදාගන්නේමයි කොච්චර සාධාරණකමක් තියනවද කියලා බලන්න. මරණය හමුවේ අපිට මොනවද හිමිවෙන්නේ? අපි මගේ කියලා අයිති කරගෙන මම රැකබලා ගන්න මේ ශරීර කූඩුවත් මට මරණය හමුවේ නැති වෙනවා. එතකොට එහෙම ස්වභාවයක් තියෙන එකේ තමයි අපි ඉන්නේ මවාගත්තු ලෝකෙක, මැවිච්ච ලෝකෙක. ඒ මැවීම කියන එක මේ සංඛත කාරණා උඩ සිද්ධ වෙනවා. සංස්කරණය තුළ සිද්ධ වෙනවා. ඒ නිසා මේ දැන් බුදුහාමුදුර අපිට පෙන්නනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒවත් සංකතයි. ඒවා සංස්කරණය වෙන දේවල්. සංස්කරණය වෙනවා කියන එකේ අදහස දැන් රූප තමයි අපිට තියෙන. දැන් අපේ මේ තියෙන පේන්න තියෙන්නේ රූප. මේ රූප සංස්කරණය වෙලාද නැද්ද කියලා බලන්න අපිටම පුළුවන්. අපේ පොඩි කාලේ ෆොටෝ ඇතින්. ෆොටෝ එකකුයි අද ෆොටෝ එකකුයි අරගෙන ළඟ තියලා බැලුවාම මේ රූපෙමද මේ තියෙන්නේ? මේ රූපෙ කොච්චර සංස්කරණය වෙලාද, වෙනස් වෙලාද කියලා එතනම අපිට ඒ සංස්කරණය දකින්න පුළුවන්. අපිට අපෙන්ම සංස්කරණය දකින්න පුළුවන්. අපිට බාහිර ලෝකෙන් සංස්කරණය දකින්න පුළුවන්. නමුත් තමන්ගෙන්ම තමන් සංස්කරණය දකින්න පුළුවන් නම් එතන ලොකු වටිනාකමක් තියෙනවා. අපිට වෙන දේ අපි හිතාගෙන ඉන්න දේ සහ අපිට වෙන දේ ඇත්ත ස්වභාවය හඳුනා ගන්න. ඊළඟට රූපේ විතරක් නෙමෙයි වේදනාවත් තියෙනවා. වේදනාවලත් එක එක ස්වરૂපේ වේදනාවන් අපිට විඳින්න දුක් වේදනා, සැප වේදනා, මධ්‍යස්ථ වේදනා. මේ වේදනා ස්වરૂපයක් එක ස්වરૂපයකින්ම තියෙනව නෙවෙයි සංස්කරණය. සැප තියෙනකොට ඊළඟට එනවා දුක්. දැන් ওই දෙක තමයි ප්‍රධාන වශයෙන් පෙරලෙන්නේ. ඔය අතරට තමයි අර මධ්‍යස්ථ වේදනා ඉඳලා ඉතල විතින් විත අපිට භුක්ති විඳින්න වෙන්නේ. ඒ එන අරමුණුත් එක්ක තමයි ඒ අරමුණු වල ඇලෙන එක ගැටෙන එක තුල තමයි මේ ස්වභාවය ඇති. දැන් මුලා වෙනකොට තමයි මධ්‍යස්ථ වේදනා එන්නේ. ඇලෙනකොට සැප වේදනා එනවා. ගැටෙනකොට දුක් වේදනා යන මුලා වෙනකොට මධ්‍යස්ථ වේදනා. දැන් මේ විදිහට වේදනා ඊට පස්සේ සංඥා හඳුනා ගැනීමුත් එහෙමනේ. අපි සමහරලාට මිනිස්සු ඇටියටත් එහෙමනේ. මිනිස්සු අපි හොඳයි කියලා හඳුනාගෙන ඉන්න මිනිස්සු අනේ තව ඊළඟ මොහොතේ කරන වැඩත් එක්ක අනේ මං හඳුනාගෙන හිටියේ මේ මනුස්සයද කියලා සමහරලාට හිතෙනවා. මං මෙච්චර හොඳයි කියලා බොහොම මේ ගුණවත් මිනිස්සේ සත්පුරුෂයෙක් කියලා හිතාගෙන හිටියම හිටිය මිනිස්යන මෙහෙම කොලේ කියලා සමහර අය ගැන අපිටම අදහස් හිතෙනවා. අපිටම සමහරලාට පශ්චාත්තාපයටපත් වෙනවා එනෝ මම මොකටද මේ මිනිස්සේ ආශ්‍රය කළේ කියලා. සමහර අයගේ වැඩසටහන් දැකලා සමහර අයගේ ක්‍රියාකාරකම් දැකලා ඒකත් මේ සංඥා හඳුනාගෙන සංස්කරණය වෙනවා එක විදිහටම තියෙන්නේ. ඒතකොට අපි සමාජලට වැරදි හඳුනා ගැනීමක් තිබුණොත් හරි දේ දකිනකොට එතන ඒ සංඥාවේ වෙනසක් තියෙනවා. මේ සංඥා කියන ඒවත් හඳුනා ගැනීම කියන ඒවත් වෙනස් වෙන හේතුව සංඥාවලට මේ බුදුහාමුදුරු දීපු උදාහරණය තමයි මිරිඟුව වගේ. සඤ්ඤා කියන ඒවා මිරිඟුව. මිරිඟුව කියලා කියන්නේ ඇත්ත වගේ පේන්නේ. හැබැයි බොරුවක්. නැති දෙයක්. නැති දෙයක් තියෙනවා වගේ පේන්නේ. සඤ්ඤාවල ස්වභාවය. සංඛාරවල ස්වභාවය ඊළඟට. සංඛාරත් එන්නේ. ඒවත් මේ දැන් අපි අතීතේ ඉඳලා මේ භවයට එනකොට සංස්කරණ හදාගෙන ඇවිල්ලා තිනවා. කර්ම රැස් කරගෙන තියෙන එක්කෝ පින් පව් මේ දෙකම මිශ්‍ර වෙච්ච කර්ම. එතකොට මේ කර්ම අතීතේ කරපුවා විතරක් නෙමෙයි දැනුත් කරන්නේ. දැන් මේක මේ නොනවත්වාම ගලන ගඟක් වගේ. දැන් ගලන ගඟ ගලනකොට උඩහින් පටන් ගත්තු වතුර ටික වතුර පොඩි පොඩි වතුර බිඳුවකින් පටන් ගන්න. ඒ පටන් ගන්න ටික ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා ඇවිල්ලා කොහොම අර මුලින් පටන් ගත්තේ විස්තරහට තල්ලු කරගෙන ගිහිල්ලා. නමුත් ගඟ නතර වෙන්නේ නැහැ. දැන් අරෙන් පටන් ගන්න එකත් එහෙන් අලුත් ඒවා එනවා. පරණේ වරහෙට යනවා. අලුත් ඒවා එකතු වෙලා මේක පවත්වාගෙන යනවා. මේ කර්ම ශක්තියත් එහෙමයි. අපේ ජීවන ගංගාව පුරෝගෙන තියෙන කර්ම ශක්තිය. ඒවා පරණ ඒවායින් අපි දැන් අද පෝෂණය වෙලා තියෙනවා. අලුත් ඒවායින් අලුතෙන් පෝෂණය වෙනවා. මේක වැඩි වෙනවා. ඊළඟට විඥාන. මේවත් හදනවා. මේ සිත් පරම්පරාවල් හදනවා. මේ හදලා හදා ගැනීම පැහැදිලි වෙනවා. දැන් ඔය කියන කතා වෙනකොට අපිට මම හිතේ මතක් වෙනවා මදුබින්දික සූත්‍රය. මදුබින්දික සූත්‍රයේ ලස්සන විග්‍රහයක් කරනවා. මේ බොහොම ලස්සන පැහැදිලි කිරීමක් තියෙන්නේ අපිට කොහොමද මේ මේ විඥාන සකස් වෙලා ප්‍රපංච හදාගන්නේ. ප්‍රපංච හදා ගන්නකොට චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපයයි එකතු වෙන තැන උපදිනෝ චක්කු විඥානයි. දැන් ඇහැට රූපයක් හම් වුණාම තමයි ඇහි දැනීම එන්නේ. ඇහැට ඒ රූපේ පේන්න ඕන, පේන ගමන් ඇහැ හඳුනා ගන්න ඕන. ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ, ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන තුන එකතු වුණාට පස්සේ මෙතන ස්පර්ශයක් ඇති වෙනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදන. ඒ මේ වේදනාවක් ආවේ ඒ ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා, විඳනයක්. යමක් විඳිනකොට යං වේදේති තං සංජානාති. යමක් විඳිනවද අන්න එතකොට එය හඳුනගන්න. විඳිනකොට ඒ කියන්නේ සැප වේදනාවක් එනකොට ඒ පැත්තෙන් හඳුනගන්න. දුක් වේදනාවක් නම් ඒ පැත්තෙන් හඳුනගන්න. එතකොට හඳුනා ගන්නවා මට දැන් අපිට පුජ්‍යලේක කියමු, පුජ්‍යලේක වන ඉස්සරහට එනවා මනුස්සයෙක් ඈතින් දකින්න. දැන් ඇහැ හඳුනා ගන්නවා මනුස්සයෙක් කියලා. ළඟට එනකොට මෙයා ගැන තව ඒ මේ චිත්‍රය හොඳින් හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමේදී පුජ්‍යලයා පිළිබඳව තීරණයක් ගන්න. සමහරලාට බොහොම හිතවතෙක්, මිත්‍රේ. එතකොට සතුටක් එන. ඈ සතුටු වේදනාව එන්නේ තරහකාරී. එන්නේ එතකොට සතුටක් නෙවෙයි. එතකොට තරහ වේදනාව. ඈ එතකොට පටිගේ මතුවේ. එතකොට යං වේදේති තං සංජානාති. ඒ විඳිනකොට තමයි එය හඳුනගන්නේ. යං සංජානාති තං විතක්කේති. යමක් හඳුනාගත්තා නම් අන්නේ විතර්කයට ලක් වෙනවා. මොකද්ද මේක හොඳද නරකද? ඈ කොයි විදියටද කියලා හඳුනාගනී කරන. හඳුනාගත්තට පස්සේ ඒවා යං විතක්කේති තං ප්‍රපංචේති. හඳුනාගත්තු දේවල් තමයි විතර්ක කරපු දේවල් තමයි ප්‍රපංච කරන්නේ. ප්‍රපංච කළා අපේ හිතේ මනසේ ගොඩ ගහ ගන්න. හඳුනාගෙන. දැන් අපි මේ මෙතන මේ තියෙන යම් කිසි දෙයක් වතුර ටිකක් දා. අපි ඒකට මොකක්ද කියන්නේ? මේ වතුර ටිකක් දාලා තියෙන භාජනයක් තියෙන එකට අපි නමක් කියනවා. වීදුරුවක් කියලා කිව්වේ කොහොමද? හිතලා බලන්න. වීදුරුවක් කියලා ඔබ කිව්වේ මේකට, ඔබ මයිද වීදුරුවක් කියලා කවුරුත් දන්නව මෙතන ඉන්නේ. එහෙම කිව්වේ අපි මේ වගේ දෙයක් කලින් දැනගෙන හඳුනගෙන මේකට වීදුරුවයි කියන්නේ කියලා අපේ හිතේ සටහනක් තියෙනවා, ෆයිල් එකක් තියෙනවා. මෙන්න සටහන තියෙනවා, මෙන්න මේක කියන්නේ, මේක හඳුනගන්නේ මේ විදියටයි. කලින් මේක කවදාවත් දැකලා නැති මිනිස්සෙකින් අපි මේ මොකද්ද කියලා ඇහුවොත් ඒ මිනිස්ස වීදුරුවක් කියලා කියන්නේ නැහැ. කලින් දැකලා තියෙන දේවල්, ප්‍රපංච කරලා තියෙන දේවල් අපිට ලේසියෙන් හඳුනගන්න. අපි ප්‍රපංච කරලා නැති දේවල් අපිට හඳුනගන්න බෑ. ඉගෙන ගන්නවා කියන්නේ ප්‍රපංච කරන එක. ඒ නිසා දැන් ওই විදිහට දැන් ස්කන්ධ. ස්කන්ධවල වලින් සංස්කාර ලෝකයේ, සංකත ලෝකයේ හඳුනගන්න. ඊට පස්සේ ආයතන ඇති. ආයතන ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ආයතන හයක් තියෙනවා අභ්‍යන්තර. බාහිර ආයතන හය ඊට ගෝචර වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා තමයි බාහිර ආයතන. ආයතන හැටියට 12ක් ඒ ගත්තත් කියන්නේ මේ පුජ්‍යලයා හා සම්බන්ධ අභ්‍යන්තර සහ බාහිර ලෝකය. ඊළඟට තව ක්‍රමයකට කියනවා ධාතු හැටියට. චක්කුධාතු රූපධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු ඊට පස්සේ ඝාන ධාතු ගන්ධ ධාතු ඝාන විඥාන ධාතු ජීවහා ධාතු රස ධාතු ජීවහා විඥාන ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු පොට්ටබ්බ කාය විඥාන ධාතු මනෝ ධාතු ධම්ම මනෝ විඥාන ධාතු කියලා 18 ක්‍රමයකට ධාතු වශයෙන් විග්‍රහ කරනවා. මේ විදිහට ගත්තත් මේ කොටස් ටිකම තමයි ආපහු වෙන්නේ. එහෙමනම් සංකත ලෝකයේ කිව්වේ ස්කන්ධ වශයෙන් වේවා ආයතන වශයෙන් වේවා ධාතු වශයෙන් වේවා විග්‍රහ කරන මේ කොටස් ටික. එතකොට දැන් ඒ පිළිබඳව බුදුහාමුදුරන්ට තිබුණේ විනිවිද දැකීමේ පූර්ණ අවබෝධයක්, පූර්ණ ඥානයක්, ඒක අනාවරණ ඥානයේ එක ස්වභාවයක්. ඊළඟ ස්වභාවය තමයි බුදුරජාන් වහන්සේට තිබුණා ලෝකේ දකින්න පුළුවන් අර ලෝකේ තියෙන ධර්ම කොටස් දෙකකට බෙදනවා කියලා අපි හඳුනාගත්ත සංකත අසංකත කියලා. අසංකත දැන් අපි සංකත ගැන තමයි මෙච්චර කතා කරන්නේ. අසංකත කියලා කිව්වේ සංස්කරණය නැති එක. සංස්කරණය නැති ඒවා සංස්කරණය වෙන දේවල් ගොඩක් තියෙනවා. හැබැයි සංස්කරණය නොවන දේවල් තියෙන්නේ එකයි. ඒ තමයි අසංකත ධම්ම කියලා කියන්නේ නිවන. වෙන දේවල් නෙමෙයි. සංකත අසංකත සංස්කරණේ නොවන දේවල් තියෙන්නේ එකයි. ඒක තමයි නිවන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර අපිට හම්බ වෙනවා මේ උදානපාළි සූත්‍රයක් හම්බ වෙනවා. පඨම නිබ්බාන සංයුක්ත සූත්‍රය. ඒකෙදි බුදුහාමුදුරු නිවන ගැන ලස්සන විග්‍රහයක් කරනවා. නිවන කියන්නේ යම්කිසි තැනක් තියෙනවා. හැබැයි ඒකට ඒකේ පඨවි නැහැ. පඨවි කියලා කිව්වේ තද ගතිය, කර්කශ ගතිය නැහැ. ආපෝ නැහැ, වැගිරෙන ගතිය නැහැ. තේජෝ නැහැ, උණුසුම නැහැ, ජීර්ණය කරන ගතිය නැහැ. වායෝ, වායවත් නැහැ. එතකොට පඨවි නැහැ, ආපෝ නැහැ, තේජෝ නැහැ, වායෝ නැහැ. මේ නිවන ගැන කියන්නේ. එතකොට සතර මහා භූතයම නැහැ. එහි රූපත් නැහැ, අරූපත් නැහැ. රූප අරූප මොකුත් නැහැ. භවයකුත් නැහැ. ඊළඟට පැහැදිලි කරනවා මේ එහි ඉර හඳ තාරකා නැහැ. කොහෙද මේ නිවන? ඉර හඳ තාරකක් නැහැ. එහි එන කෙනෙකුත් නැහැ, යන කෙනෙකුත් නැහැ. එන කෙනෙකුත් නැහැ, යන කෙනෙකුත් නැහැ. ඉන්න කෙනෙකුත් නැහැ, චුත වෙන කෙනෙකුත් නැහැ. ඊළඟට එතෙන්දී මේකෙත් පැහැදිලි කරනවා කොමද්ද ඔය ධ්‍යාන. ඒවත් නැහැ. රූප ධ්‍යානත් නැහැ, අරූප ධ්‍යානත් නැහැ. මේ විදිහට විග්‍රහයක් ඒ සූත්‍රයේදී පැහැදිලි කරනවා. දැන් එතකොට දැන් මේ පැහැදිලි වෙන්න ඕන මොකද්ද මේ? දැන් ඒක තමයි අසංකත. එහි සංස්කරණයක් වෙනවා නම් සංස්කරණය වෙන්න හේතු තියෙන ගොඩක් දේවල් තියෙනවා. හේතු තියෙනවා. මෙන්න මේ හේතු ටික තිබුණොත් සංස්කරණය වෙනවා. හේතු තියෙන යම් යම් තැනක් තියෙනවා නම් එතන සංස්කරණයක් තියෙනවා. දැන් මේ ඔය ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ තිබුණනේ අර මහා ධර්ම සංවාදයක් දන්නවා මම එතකොටක ඇය මිලිඳු නාගසේන ධර්ම සංවාදයේ මිලිඳ ප්‍රශ්නේ හම්බුයි. මිලිඳු රජ්ජුරුව නාගසේන හාමුදුරුවන්ගෙන් අහනවා ප්‍රශ්නයක්. මේ ස්වාමීන් මේ බොහෝ දේවල් වලට තියෙන තැන බොහෝ දේවල් ඇති වෙන්න යම්කිසි හේතුවක් තියෙන. මෙන්න මේ තැනයි මෙතන මේ කාරණේ වෙන්නේ. කියන්නේ දැන් බීජයක් පැලවෙනවා නම් එතන භූමියක් තියෙන්න මොනවා හරි මේ අපිට ඵලයක් නෙලා ගන්න ඕන නම් ගහක් තියෙන්න ඕන. ඒ විදිහට මේ නිවන කියන එකට කොහේ හරි තැනක් තියෙන්න ඕන කියලා මේ විග්‍රහයක් මේ ප්‍රශ්නයක් අහනවා. කොහේද නිවන තියෙන්නේ? මේ නාගසේන හාමුදුරුව උත්තරයක් දෙනවා. නිවන කියන එකට සුවිශේෂී තැනක් නැහැ. තැනක් නැති එකම තමයි නිවන තියෙන ස්වභාවය. උදාහරණයක් දෙන්නම්. මොකද්ද? ගින්දර. දැන් අපිට මෙතන පේන්න ගින්දර නැහැ. ඒ වුණාට අපිට මෙතන ගින්දර හදාගන්න පුළුවන්. ඉස්සර කාලේ තාක්ෂණය දියුණු නැති කාලේ මේ ලී කෑලි දෙකක් වේලිච්ච ලී කෑලි දෙකක් අතුල්ලුවාම ගින්දර මතු වෙනවා. ගල් කෑලි දෙකක් අතුල්ලුවාම ගින්දර මතු වෙනවා. ඒක කොහෙදිත් කරන්න පුළුවන්. ඒකට මෙතන කියලා වෙනසක් නැහැ. ඕන තැනකදී ඒක ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ගින්දර වගේ මේක නිවන කියන ස්වභාවය පැහැදිලි. එතකොට දැන් ඔන්න අපිටත් හොඳ මේ එකක්. බුදුහාමුදුරන්ට මේ අසංකත ධර්මය ගැන පැහැදිලි දැක්මක් තිබුණා. පැහැදිලිව දකින්න පුළුවන්කමක් තිබුණා. දැන් ඔය මේ සූත්‍ර ධර්ම කියවගෙන යනකොට අපිට හම් වෙනවා ලස්සන කතන්දරයක්. මේ ඒකේ තියෙන අදහස මේමයි. මේ ඉස්සර තිවිලා තියෙන ශාස්ත්‍රයක්, මේ කියන්නේ සුවිශේෂී අය ඉඳලා තියෙනවා මේ මැරුණු අයගේ ඔලු කට්ට ගෙනල්ලා දුන්නාම ඒ ඔලු කට්ටට තට්ටු කරලා කියනවා මෙයා කොහෙද දැන් ඉපදිලා ඉන්නේ කියලා. එහෙම ශාස්ත්‍රයක් තිබිලා තියෙනවා මේ ඉන්දියාවේ. එතකොට මෙයාට පුළුවන් මේ මැරිච්ච අයගේ ඔලු කට්ටට තට්ටු කළා කියන්න මෙයා දැන් ඉන්නේ මෙන්න මෙතන සතර අපාය නම් එතන, දිව්‍ය ලෝකේ නම් දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ නම් මනුස්ස ලෝකේ, ඉන්නේ කොහෙද කියලා කියන්න පුළුවන්කම් තියෙනවා. හැබැයි දැන් බුදුහාමුදුරන්ට ඕන වුණා මේ ශාස්ත්‍රයට නිවන් දැකපු කෙනෙක් අල්ලගන්න පුළුවන්ද කියන වරද. දැන් බුදුරජාණන් වහන්සේ ඒ විදිහ ශාස්ත්‍රඥෙක් ගෙන්නවලා එයාට ඉදිරිපත් කළා මරණයට පත් වෙච්ච අයගේ ඔලු කටු කීපයක්. ඒ අතර දැන් මෙයා මේ එක එක ඔලු කට්ටට තට්ටු කරලා මෙයා දැන් ඉපදිලා මෙයාගේ වර්තමාන තත්ත්වය දැන් මොන වගේ ස්වභාවයකද ඉන්නේ කියලා කිව්වා. කියාගෙන ගියා. එකකට තට්ටු කරනවා මෙයාට කියාගන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා. කියාගන්න බෑ. බුදුහාමුදුරු ඒ වෙලාවේ ඒ බුදුහාමුදුරුත් එක්ක සංවාදයට ආපු කෙනාට ඉතින් ඕක මං කියලා දෙන්න ඕන නම් මං කියන ක්‍රමානුගමනය කරන්න කියලා මේ භාවනා කරලා හිත වර්ධනය කරලා ඒ කටයුතු කරගත්තාම ඒ දේ කියන්න පුළුවන් කියලා උන්වහන්සේ පැහැදිලි කළා. හැබැයි මම දන්නවා මේ තැනත්තාට වෙච්ච දේ. මොකද්ද වෙන්නේ මේ රහතන් වහන්සේ නමකගේ ඉස්කට් කබල. එතකොට බලන්න උන්වහන්සේගේ ඥාණය අර අසංකත ධර්මයනුත් විනිවිද දැකීමේ හැකියාව. එතකොට එතනින් එහාට තත්ත්වය මොකක්ද උන්නේ? රහතන් වහන්සේ කෙනෙක් කියලා කිව්වේ රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පානවත් එක්කම සිද්ධ වෙන්නේ හරියට ගිනි ගොඩක් ගහලා තිවිලා ඒ ගින්දර නිවිලා යනකොට ඒ ගින්දර ගියේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙනවා වගේ රහතන් වහන්සේගෙත් එතනින් ඒ සියලු ප්‍රශ්න කාරණා ටික සංස්කරණය ඉවර වෙනවා. ඒ විදිහටයි ඔය පැහැදිලි කිරීම අපිට තේරුම් ගන්නට වෙන්නේ. ඒ විදිහේ සුවිශේෂී ස්වභාවයක් බුදුහාමුදුරන්ට තිබුණා. ආවරණය නැතුව දැකීමේ හැකියාව. සම්බන් සියල්ල. දැන් ওই සම්බන්යුත ඥානය ගැන කතා කරනකොටත් මම හිතේ පැහැදිලි කරගන්න ඇති මේ බුදුහාමුදුරන්ට හැම දෙයක්ම පේනවා. හැම දෙයක්ම දැකීමේ අවබෝධයක් උන්වහන්සේට තිබුණා. හැබැයි දැන් ඒක මේ අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ හැම දෙයක්. බුදුහාමුදුරු මේ ඉන්න හැම තිස්සෙම බුදුහාමුදුරු මේ හැම දෙයක්ම පේනවා කියන එක නෙමෙයි. සමහර අය වැරදි විදිහට හිතාගෙන ඉන්නවා මේක මේ ඒකට ගියාට පස්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේක හැම දෙයක්ම එතකොට මහා විකාරයක් වෙනවා. එහෙම නෙවෙයි. උන්වහන්සේට ඒ සබ්බඤ්ඤුත ඥානය තියෙන සුවිශේෂයේ කියලා යම් කිසි කාරණයකට එළඹිලා ඒ කරුණ ආවර්ජනය කරනකොට උන්වහන්සේට ඒ කරුණට අදාළ හැම දෙයක්ම පේනවා. ඒ කරුණේ අවශ්‍ය කරන සියල්ල දැකීමේ හැකියාව තියෙනවා. ඒ කරුණකට එළඹීමේදී තමයි. ඉතින් ඒ නිසා උන්වහන්සේ අවශ්‍ය කරන වෙලාවට අවශ්‍ය කරන තැනට තමන්ගේ ඒ දියුණු බුද්ධ ඥානය යොමු කරනවා. එතකොට ඒ කාරණයට අනුව ඊට අදාළ යථා ස්වභාවය උන්වහන්සේට පේනවා. ඒ පේන ස්වභාවයේදී අර ප්‍රශ්න නැති එක තමයි, බාධක නැති එක තමයි මේ ඥානය ගැන කියන්නේ. අනාවරණ. ඉතින් ඒ නිසා අපි අද කතා කළේ ඒ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච සුවිශේෂී උත්තම ඥානය අනාවරණ ඥානය ගැනයි. එතකොට අද වෙනකොට අපි දවස් 6ක් තිස්සේ කතා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය, ආසය අනුසය ඥානය, ඊළඟට අපි කතා කළා මන්දගත තුන්වෙනි වතාවට කතා කළේ යමක පාටිහාරි ඥානේ, මහා කරුණා සමාපත්තිය ඥානේ, ඊට පස්සේ සබ්බඤ්ඤත ඥානේ, අනාවරණ ඥානේ. අපි නැවත කියමු. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ, ආසය අනුසය ඥානේ, යමක පාටිහාරි ඥානේ, මහා කරුණා සමාපත්තිය ඥානේ, සබ්බඤ්ඤත ඥානේ, අනාවරණ ඥානේ. නැවත කියමු. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ, ආසයානුසේ ඥානේ, යමක පාටිහාරේ ඥානේ, මහා කරුණා සමාපත්තිය ඥානේ, සබ්බඤ්ඤත ඥානේ, අනාවරණ ඥානේ. අපි උත්සාහ ගන්නේ දැන් ওই කරුණුත් මේ ධර්මය අහගෙන යනකොට ටිකක් ධර්ම කරුණුත් අපේ මනසේ තැම්පත් කරගන්න ඕන. මේ මොකද්ද මේ කියන්නේ? මේ කරුණ මොකද්ද? ඒකෙන් කියන්නේ මොකද්ද කියලා. අපිට අපේ දැනුම සංවර්ධනය කරගන්න ඕන. ඒකත් සංවර්ධනය කරන ගමන් ප්‍රායෝගිකව ධර්මයේ පිළිබඳව තේරුම් ගන්න උත්සාහ ගන්නවා. බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ධර්ම දේශනාවක් අහගෙන ඉඳලා ධර්ම දේශනාවදී බැරි වෙලාවක් හිනා වෙන කැලලක් කිව්වොත් ඒ කැලල මතක තියාගෙන යන ධර්ම කරුණ මතක තියාගන්නේ නැහැ ගොඩක් අය. ඒ නිසා ධර්ම කරුණේ අපි මතක තියා හිනා වෙන කැලල තියාගෙන හිටියොත් හැමදාම හිනා වෙවි ඉන්න පුළුවන්. අන්තිමට යනකොට ගෙනියන දෙයක් නැති. දන්න දෙයක් නැහැ. ඈ අන්තිම මොකක් හරි කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවා ඒ තිනා වෙන. ඇයි මතක තියාගෙන ඉන්නේ හිනා වෙන කොටස්. ධර්මයේ තියෙන්නේ හිනා වෙන නෙවෙයි අවබෝධ කරගන්න. තේරුම් ගන්න. හිනා වෙන එක සතුටින් ඉන්න එකේ වරදක් නැහැ. හිනා වෙන්න හිනා වෙනවත් නැහැ. නමුත් තේරුම් ගන්න උත්සාහ ගන්න. ඒක තමයි දැන් මේ ඥානය කියලා කියන්නේ ඒකයි. ඥානය වර්ධනය කරගන්න අපි උත්සාහ ගන්න ඕන. ඒ නිසා මම හිතේ හොඳ වැඩසටහන් මාලාවක අවසාන ධර්මදේශනාවෙත් නිමාව දකින මොහොතයි. ඉතින් අද බොහොම සන්තෝෂයෙන් මේ පින්නතුන් හැමදෙනාම එකතු වුණා. එකතු වෙලා මේ අවස්ථාවේදී පන්සිල් සමාදන් වෙලා බුදුහාමුදුරු වෙනුවෙන් ගිලම්පස බුද්ධ පූජා පූජා කළා. ඒ වගේම මේ පැයක වගේ කාලය තුළදී අනාවරණ ඥානය මූලික කරගෙන ධර්ම කරුණු ශ්‍රවණය කළා, ධර්ම ශ්‍රවණය කළා. ඉතින් පින්කම් කීපයකම යෙදුණ මේ පින්නතුන් හැමදෙනාම අද මේ පින්කම් සිද්ධ කරගන්න එකතුනේ. විශේෂයෙන් මේ ටොරොන්ටෝ මහා විහාරයේ අනුබද්ධව පවත්වාගෙන යන දහම් පාසල. දහම් පාසලේ ආචාර මණ්ඩලයේ ඒ ගුරු භවතුන්. ඉතින් බොහොම වටින පිරිසක්. මේ දහම් පාසලක ආචාර්ය භවතුන් කියලා කියන්නේ ඒ අය බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක්. තමන්ගේ ජීවිතය යම් තාක් දුරට ධර්මයෙන් පෝෂණය කරගන්න උත්සාහ ගන්නා වගේම ධර්මයෙන් පෝෂණය වෙන්නට මේ අපේ ඊළඟ පරපුරට ශක්තිය දෙන ලබා දෙන බොහොම වටින පිරිසක්. එයාගේ කැපකිරීම අතිශයින් ප්‍රබලයි. ලේසි නෑ ඒ කටයුත්තේ නිරත වෙන්නේ. විශේෂයෙන් මේ පන්සලේ දහම් පාසලේ කටයුත්ත කියලා කියන්නේ එය උදෙක්ම පරිත්‍යාගයක්. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕන. කාලය, ධනය, ශ්‍රමය හැමදේම සමහරලාට මේ වැඩ කරලා ඉවරනාට පස්සේ හොඳක් අහන්නත් ලැබෙන්නේ අඩුයි. ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට මැදිහත් වෙවි තමයි ඒ කටයුත්තේ නිරත වෙන්නේ. ඒ නිසා ඒ වගේ හැබැයි මේ හැම දෙයක්ම කරද්දි අර තියෙන අපි අපේ ධර්මය වෙනුවෙන් අපි යම් සේවයක් කරන්න ඕනේ කියලා පරාර්ථකාමී සේවාවක් තමයි මේ දහම් අධ්‍යාපනයේ ලබා දීමේ සේවාව. ඉතින් ඒ හරහා තමයි අපේ සමාජයේ ඉස්සරහා ප්‍රගමණය තියෙන්නේ. අපි මේ පුංචි දරුවන්ට පුංචි කාලේ තමයි අවශ්‍ය කරන මූලික සිරිත්විරිතික ලබා දෙන්න ඕන. ඒ අයට මේ මූලික සිරිත්විරිතික පුංචි කාලේ ලබා දුන්නේ නැත්තම් ලොකු වෙනකොට අපිට ඒ අයට දෙන්න බැරි වෙනවා. අර පුංචි කාලේ ලබා දෙන පුංචි කාලේ මේ තරුණ ලපටිවියේ කෝට්ටක් අපිට නවන්න පුළුවන්. නමුත් වයස මේ දිරච්ච වැඩුණු මෝරච්ච කෝට්ටක් අපි නවන්න ගියාම ඒ කෝට්ට අපිට නවා ගන්න බැරුව යනවා, කඩලා යනවා. ඒ වගේ අපි තර පුංචි කාලේ හදාගත්තොත් තමයි අපිට ළමයින්ව හොඳින් ඒ අදාළ තැනට යොමු කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් මේ වගේ පරිසරයක ඉන්න. මේ පරිසරයක විතරක් නෙවෙයි කොයි පරිසරයක හිටියත් පුංචි කාලේ ඒ අදාළ දැනුම දුන්නේ නැත්නම් දරුවන්ට අවශ්‍ය කරන දැනුම යන්නේ නැහැ, සිරිත් විරිත්තික යන්නේ නැහැ. ඒ නිසා ඒ දේ දෙන්නට කැප වෙච්ච ගුරු පිරිසක් මෙතන එකතු වෙලා අද මේ පින්කම් මූලිකත්වයේ ගත්තා. ඉතින් අපි ඒ හැම දිනාම බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. දැන් සාදු කියන්නේ දැන් ඉතින් ඒ පිරිස හැටියට විශේෂයෙන් අපි නම් වශයෙන් සඳහන් කරනවා නම් ශිරෝමා සපුතන්ති. ඒ වගේම ශිරෝම කොඩිතුවක්කු ගීතා චන්ද්‍රසේකර චිත්‍රා සූර්යපිරුම අනෝම ගුණවර්ධන කියන මේ පින්වත් ගුරු භවතුන් ඒ හැම දෙනාම අද දවසේ මේ පින්කමේ දායකත්වය දරාගෙන කටයුතු කරනවා. ඉතින් පින්කමට අරමුණු හැටියට තබා ගත්ත මේ නම් ගුරු භවතුන්ගේ ජීවත්ව සිටින මෞපියවරුන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මිය පරලෝකයේ සිටින ඒ මෞපියවරුන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන් මේ පින්කම සාර්ථක කරගන්න තමන් සහයෝගය දුන්නු හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්ට. ඉතින් විවිධ ක්‍රමවලදී මේ පින්කම සංවිධානය කරගන්ට, ඒ වගේම පින්කම ලස්සන කරගන්ට මේ එකතු වෙච්ච හැම දෙනාම උපකාරී වුණා. ඉතින් ඒ වගේම විහාරේ ස්වාමීන් වහන්සේලා අපේ ගෞරවනීය විමල බුද්ධි ලොකුහාමුදුරුවෝ මේ කටයුතු ඉතාමත් කරුණාවෙන් ඉතාමත් මැනවින් ලස්සනට පිළිවෙලට මේ පින්නතුන්ට පින් සිද්ධ කරගන්න පුළුවන් විදිහට මේ පින්කම් සංවිධානය කරලා දීලා අනුශාසනා කරමින් උන්වහන්සේ ඉගේ ඒ මූලිකත්වය ලබා දුන්නා. රතන සිතනායක හාමුදුරු මේ වෙලාවේ නැතත් උන්වහන්සේත් මේ කටයුතු වලට බොහොම අනුග්‍රහ වෙනවා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලාට ඉතින් මේ හැම ආකාරයකින් සහ සම්බන්ධයේ සෑම දිනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමු. අපි හැම දිනාගේම ජීවිත සුවපත් ජීවිත බවට පත් කරගන්න මේ පින්කම් මාලාව තුළින් ඇති කරගත්තා වූ සම්මා සම්බුදු ගුණයන්ගේ බලය අප හැම දිනාටම ආශිර්වාදයක්ම වේවා. හැම දිනාගේ ජීවිත සුවපත් වේවා. හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්තියෙන් යුක්තව මේ ලැබපු වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයේ වඩාත් වටිනා සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න, ගුණධර්ම දියුණු තියුණු කරගන්ට, කුසල් දහම් දියුණු තියුණු කරගන්ට, ප්‍රඥාව වර්ධනය කරගන්ට මේ පුණ්‍ය ශක්තියින් අප සෑම දිනාටම හේතු වාසනා වේවා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්න. දැන් අපි මියගිය ඥාතීන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරමු. හැම දිනාම මෙසේ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප රැස් කරගත්තා පුණ්‍ය ශක්තියෙන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියොත් පින් අනුමෝදන්ව දෙවියන්ගේදී යසේසුර වඩා දියුණු කර ගනිත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් දෙමු. එත්තාවතා ච අම්මේහි සම්ධතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්ධතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්ධතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අපි මේ අවස්ථාවේදී හැම ආකාරයකින් සම්පාදනය කරගත් සියලුම පුණ්‍ය ශක්තියන්ගේ ආශිර්වාදයක් ත්‍රිදාත්මේ ආශිර්වාදයක් හේතු කොටගෙන අපි හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ශක්තියන් හේතු වාසනා වේවා. නිවන් දක්නා මොහොත දක්වා අපිට සංසාරේ පුරා අයහපත් මිනිසුන්ගේ ආශ්‍රය නම් නොම වේවා, යහපත් සත්පුරුෂයන්ගේ ආශ්‍රයම වේවා, සත්පුරුෂ ධර්ම අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීමට හේතු වේවා කියන ප්‍රාර්ථනෙන් අපි ප්‍රාර්ථනා ගාත කියමින් මේ පින්කම නිමා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු, සතන් සමාගමෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝතු යාව නිබ්බාන පත්තිය හැම දිනාටම තෙරුවන් සරණයි අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිච්ඡතු